Honorable Thilina Samarakorn, you have 13 minutes.
Garu niyojya kathanayakathumani 2024 අංක 44 මූල්‍ය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි කියන නියමයට අනුව තමයි අද දිනේදී අපි මේ සාකච්ඡාවේ නිරත වෙලා ඉන්නේ මේ සංවාදයේ නිරත වෙලා ඉන්නේ අපි මේක අවුරුදු ගණනාවක් තිස්සේ මේ මූල්‍ය වාර්තාව වර්ෂ මැද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඕන කියන සාකච්ඡාව අවුරුදු කිහිපයක් තුල තිබිලා එයින් පස්සේ අපේ රට යම්කිසි ආර්ථික අපහසුතාවයකට ආවට පස්සේ එහෙම නැත්නම් ආර්ථිකය යම්කිසි අසීරුතාවයකට පත් වුණාට පස්සේ තමයි 2024 ඉඳන් මේ කටයුත්ත කරන්නට මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ. ඉතින් එවැනි දෙයක් සිද්ධ කිරීම කෙසේ වෙතත් හොඳයි. මොකද 2024 වර්ෂය මැද මේ රාජ්‍ය යාන්ත්‍රණයට අදාළව මූල්‍ය වාර්තා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ 10 වෙනි මාසෙදී ඉදිරිපත් කළ යුතුයි. නමුත් යම්කිසි ප්‍රමාදයක් වෙලා හෝ පහුගිය කාලේ ආණ්ඩුව ඉසුරුහා හැරීමත් එක්ක තමයි මේ දේ මේ විදිහට අපි සිද්ධ කරමින් ඉන්නේ. හැබැයි මේකට අදාළ අපි කතා කළ යුතු කාරණා බොහෝමයක් අපිට කතා කරන්නට තියෙන්නේ. ඇත්තටම පහුගිය කාලේ අපේ රටේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේදයන් එක්ක සහ ඒ දත්තතරතුරුත් එක්ක තමයි අපිට ඇත්තටම අපේ කතාබහය නිරත වෙන්නට තියෙන්නේ. එතකොට මේක ඇතුලේ මූලිකව සලකා බලන්නේ රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, ඒ වගේම මුදල් ප්‍රවාහයේ කෑෂ් ෆ්ලෝ එක, එහෙම නැත්නම් රජයේ ණය ගැනීම තමයි මේ යටතේ මේ කතාබහට ලක්වෙමින් තියෙන්නේ. ඒ වගේම මේ වාර්තාවේ ඇතුළත් වෙලා තියෙන්නේ ඒකට අදාළ කරුණු කාරණා. ඉතින් ඇත්තටම ගත්තාට පස්සේ 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී යම්කිසි ප්‍රගතියක් අපි පෙන්නුම් කරලා තියෙනවා මේ මූල්‍ය වාර්තාවල තුල තියෙන තොරතුරු අනුව. හැබැයි එවැනි තත්ත්වයකට අපිට පහුගිය ආණ්ඩුව විදිහට ළඟා වෙන්න හැකි වෙලා තියෙන්නේ ඇත්තටම 2022 වර්ෂයේ IMF එකඟතාවයන් එක්ක, 2022 වර්ෂයේ IMF එකඟතාවයන් එක්ක කටයුතු කිරීමත් එක්ක, නැත්නම් රාජ්‍ය ආන්ත්‍රණයේ විදිහට, එහෙම නැත්නම් රාජ්‍ය පාලකයන් විදිහට ඇති කරගත් එකඟතාවයන් මත නෙවෙයි, ඒ IMF එකත් එක්ක අපි එකඟ කරගත්ත තත්ත්වයන් මත තමයි අපි මේ වගේ යම්කිසි තැනකට, යම්කිසි සහනදායි තැනකට අපිට එන්නට හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඇත්තටම ගත්තට පස්සේ පහුගිය අවුරුදු 2022-23 කාලය තුළදී අපි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. ඉතින් ඒ ආර්ථික අර්බුදයත් එක්ක තමයි අපිට මේ තත්ත්වයන් ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට 2022න් පස්සේ ආපහු ගත්තට පස්සේ නොකොඩවාම කාර්තු 6ක් තිස්සේ අපේ ආර්ථිකය, එහෙම නැත්නම් මුළු ආර්ථිකයේ සංකෝචනය වෙමින් තිබිලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක ආපහු 2023 වර්ෂයේ වෙද්දී ආර්ථිකයේ වර්ධන වේගය 2.3%කට එද්දී 2024 වෙද්දී 5.3%ක් දක්වා ඉහළ නංවාගෙන තියෙනවා. ඉතින් ඒකත් අපිට යම්කිසි සතුටුදායක කාරණයක් විදිහට ගන්නට පුළුවන්. ඊට පස්සේ ආපහු ගත්තාට පස්සේ අයවැය හිඟය 2023 වර්ෂයේදී රුපියල් මිලියන 12,42,566ක් වගේ තත්ත්වයක තිබිලා තියෙනවා. ඊට පස්සේ 2024 වෙද්දී අපිට අයවැය හිඟය 5,98,698කට වගේ 2024 වෙද්දී ගෙන එන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් එක්ක ආපහු ගත්තට පස්සේ රජයේ මුළු ආදායම ගත්තට පස්සේ 2023 වර්ෂයේදී 13,14,886ක් රුපියල් මිලියන, 2024 වර්ෂයේදී රජයේ සම්පූර්ණ ආදායම 18,60,632ක් මිලියන වලින්. ඒ වගේම මේක ඇතුලේ අපි කතා කළ යුතු විශේෂම කාරණාව තමයි බදු ආදායම සහ බදු නොවන කියන පාර්ශ්වයන් දෙක. එතකොට බදු ආදායම් විදිහට රුපියල් මිලියන 11,98,852ක් 2023 වර්ෂයේදී, ඒක 2024 වෙද්දී 10,09,305කට මිලියන වලින් ගේන්න හැකියාවක් ලැබිලා තියෙනවා. හැබැයි මේක බදු ආදායම මේ තත්ත්වයෙන් වර්ධනය වෙලා තියෙන්නේ ඇත්තටම ජනතාව මත මිලියන 106කට එහා අපි බදු විදිහට එකතු කරගෙන තියෙනවා ජනතාවගේ පැත්තෙන් ගත්තාට පස්සේ. ඒක ජනතාවට යම්කිසි අසීරුවක් දැනුණු කාලවකවානුවක්. ඒ වගේම තමයි බදු නොවන ආදායම් විදියට ගත්තට පස්සේ අපි ඒක ලොකුවට අපිට වර්ධනය කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. 2023 වර්ෂයේදී 116,034ක් බදු නොවන ආදායම් විදියට මිලියන වලින් තියදී 151,000ක් තමයි අපිට 2024 වර්ෂයේදී අපිට ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට බදු ආදායමත් එක්ක අපි සලකලා බලද්දී ජනතාව විදියට අපි අපහසුතාවයට පත්වෙච්ච කාරණයක් තමයි මූලිකවම උපයන විට ගෙවීම බද්ද. ඒක වෘත්තිමය ශේෂ්ත්‍රවල බොහෝ දෙනෙකුට ඉහළ වැටුපක් ගත්ත බොහෝ වෘත්තීන් වල නියලිච්ච බොහෝ දෙනෙකුට ඉතාම අයහපත් ලෙසට බලපෑවා. විශේෂයෙන්ම අපේ මන්ත්‍රීවරයා අපේ නජිත් ගරු මන්ත්‍රීතුමා මතක් කරද්දී වෛද්‍යවරු ඒ වගේම වෙනත් ඉහළ ශේෂ්ත්‍රවල කට්ටිය රට හැරයන්නට පවා අවස්ථාවක් වුණා මෙන්න මේ උපයන විට ගෙවීම බද්ද වැඩිවීමත් එක්ක. එතකොට ඒක හැම ශේෂ්ත්‍රයකටම එක ආකාරවලින් බලපෑවා. එතකොට ඉහළ වෘත්තීන් විදිහට ගත්තාට පස්සේ වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, ඉංජිනේරු වෘත්තිය වෙන්න පුළුවන්, බැංකු ශේෂ්ත්‍රයේ රැකියා කරන ඒ සියලු ශේෂ්ත්‍රවල මිනිසුන්ට මේ උපයන විට ගෙවීම බද්ද ආණ්ඩුව ඉහළට දැමීම ලොකු ගැටලුවක් විදිහට දැනුණා. ඉතින් ඒක ඒ වෘත්තිමය ශේෂ්ත්‍රයේ ජනතාවගේ දැඩි අඬවැඩියාවක් එහෙම නැත්නම් දැඩි කනස්සල්ලක් බවට මේ කාරණේ පත් වුණා. ඔවුන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් බදු විදිහට ආණ්ඩු විදිහට ගෙවින්නට සිද්ධ වීම. ඒ වගේම තමයි වැඩ් බද්ද යම්කිසි ප්‍රමාණයක් මත නිදහස් කරලා තිබ්බා, යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් මත නිදහස් කරලා තිබ්බා. නමුත් පහුගිය කාලේ බොහෝ භාණ්ඩ මත වැඩ් බද්ද නැවත වතාවක් පැනවීම සිද්ධ වුණා. එතකොට වැඩ් බද්ද සියලු භාණ්ඩ මත පැනවීමම ජනතාවට නැවත වරක් අපහසුතාවයට පත්වෙන්නට යෙදුණා. තමන්ගේ දෛනික ජීවිතය එහෙම නැත්නම් පාරිභෝජන ජීවිතය තමන්ගේ ගෙනියන අතරතුර. ඒ වගේම තමයි සභා සමාජ සුභ සාධනය සඳහා වෙන්කර තිබූ මුදල් යම්කිසි ප්‍රමාණයකින් අවප්‍රමාණය කරන්නට සිද්ධ වුණා. මේ පහුගිය කාලේ ඒ අරංගියපු ආර්ථික ප්‍රතිපත්ති සහ IMF එකඟතාවයන් එක්ක අපි කටයුතු කරද්දී 2024 වර්ෂයට අදාළව ගත්තාට පස්සේ එතකොට 2022 සිට 2024 මේ දක්වා ඒ කියන්නේ IMF එකත් එක්ක ආපු ගමනත් එක්ක ක්‍රමානුකූලව දැන් යම්කිසි තත්වයකට එමින් තියෙනවා. අපේ රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යම්කිසි තැනකට එමින් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම යහපත් තත්වයක් රටක් විදිහට, සමස්ත සමාජයක් විදිහට අපි එවැනි තැනකට යම්කිසි ෆ්‍රේම්වර්ක් එකක් ඔස්සේ එමින් තිබීම ඉතාමත්ම වටිනවා. ඉතින් ඒක පහුගිය කාලයේ යම්කිසි හොඳ පැත්තකට ඇවිල්ලා තිබ්බත් අපිට වර්තමාන රජයේ විදිහට, වර්තමාන ආණ්ඩු විදිහට ඒක අපිට වඩාත්ම යහපත් විදිහට කළමනාකරණය කරමින් ඉස්සරහට ගෙන එන්නට අපිට ඇත්තටම හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි උත්සාහ කරනවා රාජ්‍ය ආදායම සහ වියදම අතර වෙනස යම්කිසි අඩු මට්ටමකට ගෙන එන්නට. ඒ වගේම තමයි ආණ්ඩුවේ ණය කළමනාකරණයත් එක්ක, ඒ කියන්නේ සමස්ත GDP එක මත එහෙම නැත්නම් දළදේශීය නිෂ්පාදිතය මත මේ 2024 වර්ෂයේදී 103.9% ආපු එක, ඒ කියන්නේ IMF එකකටත් එක්ක 2035 වෙද්දී 95% දක්වා අඩු කරගන්න. ඉතින් ඒ වගේ තත්ත්වයන් එක්ක අපිට ඉදිරියේදී ආර්ථිකයේ යම්කිසි හොඳ ප්‍රවණතාවයන් අපිට දකින්නට ලැබෙයි. ඒ වගේම ආර්ථිකයේ මට එහෙම නැත්නම් අපේ රට මත පැටවිලා තිබ්බ පීඩණය යම්කිසි විදිහකට අපිට නිදහස් කර ගැනීමක් කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි ආණ්ඩුවක් විදිහට, රජයේ විදිහට මෙන්න මේ සඳහා උපරිම කැපකිරීම කරමින් ඉන්න මොහොතක් අපි. ඒ වගේම තමයි ගෙවුම් ශේෂ හිඟය පියවා ගැනීමට යම්කිසි මට්ටමක සහනදායි තැනකට ගේන්න, යම්කිසි හොඳ තැනකට ගේන්නත් අපි උත්සාහ දරමින් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක අපේ රටේ ආර්ථිකය මම අර කලින් කිව්වා වගේ යහපත් විදිහට අපිට කළමනාකරණය කරන්නට පුළුවන් වෙයි. ඉතින් අපි මේ IMF එකඟතා පවත්වාගෙන යන ගමන් රටේ ආර්ථිකය පහුගිය කාලේ ආපු තැනුත් එක්ක නැවත වරක් අපි රට මම කලින් කිව්වා වගේ යම්කිසි ස්ථායීතාවයකට, යම්කිසි විශ්වාසදායීතාවයකට අපි ගෙන එන්නට සමත් වෙලා තියෙනවා. එතකොට ඒක ඇතුලේ වර්තමානයේ තියෙන තත්ත්වයන් එක්ක එහෙම නැත්නම් ආර්ථික ෆිගර්ස් එහෙම නැත්නම් දත්ත අපිට සලකලා බලපුවාම මේවා ගැන යම්කිසි අදහසක්, පැහැදිලි අවබෝධයක් අපිට ගන්නට පුළුවන්. ඒ වගේම රට ඇතුලේ මේ වෙනුවට ආයෝජකින්ගේ විශ්වාසනීය භාවය ඇති වෙමින් තියෙනවා. ආයෝජකින්ගේ විශ්වාසනීය භාවය ඇතිවෙමින් තියෙනවා. ඒ විශ්වාසනීය භාවයත් එක්ක අපේ කොටස් වෙළඳපොලේ දෛනික ගනුදෙනු ප්‍රමාණය ඉහළ යමින් තියෙනවා. ඒ වගේම විදේශ ආයෝජකයන් අපේ රට දෙසට බැල්ම හෙලමින් මේ අවස්ථාවන් උදා කරගන්නට උත්සාහ දරමින් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර රටවල් එක්ක ඒ වගේම නියෝජිතයන් සමග අපි ක්‍රමානුකූලව එහෙම නැත්නම් යහපත් විදිහට අදාළ සම්බන්ධතා පවත්වමින් අපේ රටේ ආර්ථිකය අපි කළමනාකරණය කරන්න උත්සාහ දරනවා. ඒ වගේම තමයි නිෂ්පාදනය රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරමින් එහෙම නැත්නම් රටේ නිෂ්පාදනය මත අපි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා නිෂ්පාදනය මත අපි ආයෝජනය කරන්නට ආණ්ඩුව විදිහටත් යම් යම් අවස්ථාවලදී එහෙම නැත්නම් ආපහු පෞද්ගලික ව්‍යවසායකයන් මත නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය මඟ පාදගමින් ඉන්නවා. ඉතින් ඒවත් එක්ක අපේ රට යම් කිසි දැනකට ඉදිරියේදී එන්නට පුළුවන් වෙයි කියන අපේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය යහපත් විදිහට ගොඩනැංවීමට අපි උත්සාහ දරමින් ඉන්නවා. ඒක ඇතුළේ ආපහු ගත්තාට පස්සේ සම්පකාර ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්. ඊට අමතරව ආපහු ජනතාවට නිතරම ප්‍රශ්නයක් වෙච්ච වී අලවි මණ්ඩලය වෙන්න පුළුවන්. ඒ වගේ
ශේෂ්ත්‍රය
ඒ විදිහට අපේ පැත්තෙන් රාජ්‍ය ව්‍යවසාය යම් කිසි විදිහකට කළමනාකරණය කරලා ඉහළ ආදායමක් රට ඇතුළට නැවත ගෙන එන්නට අපි උත්සාහ දරමින් ඉන්නවා. ඉතින් ඒ විදිහට ජනතා සුබසාධනය යම් කිසි මට්ටමකට වැඩි දියුණු කරමින් ඔවුන්ගේ දීමනා යම් කිසි ඉහළ තැනකට ගේන්නට උත්සාහ දරනවා. ඒ විදිහට ගත්තාට පස්සේ මේ වෙනකොට අපි විදේශ සංචිත බිලියන 6.5 දක්වා වර්ධනය කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ඔය වගේ කරුණු කාරණා ගොඩාක් ගත්තාට පස්සේ අපේ රට යම් කිසි හොඳ ප්‍රවේශයකට එමින් තියෙනවා. වෘත්තීය වේදීන්ගේ ගැටලුවක් පිච්ච පේයින් ටැක්ස් එක අපි යම් කිසි විදිහකට බදු ගහන මට්ටම ඉහළ තැනකට ගෙනල්ලා බදු සංයුතිය මේවට වෙනස් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ආපහු අපේ විපක්ෂ අපේ හර්ෂ සිල්වා ගරු මන්ත්‍රීතුමා පැත්තෙන් කතා කරා විත්හෝල්ඩින් ටැක්ස් එක ආණ්ඩුව පනවලා තියෙන හැබැයි එතුමාලගේ පැත්තෙන් කියන්නේ මාසික පොලිය ආදායම 150,000කට එහා එහෙම නැත්නම් වාර්ෂික පොලිය ආදායම 118,000කට එහා කෙනෙකුට තමයි 10% අය කරන්න කියන කතාව එතුමාලගේ පැත්තෙන් ප්‍රකාශ වෙන්නේ. ඉතින් පොලිය ආදායම 118,000කට වාර්ෂිකව තියෙන පුද්ගලෙක් කියන්නේ ඉතා ඉහළ යම්කිසි ආදායමක් තියෙන පුද්ගලෙක්. ඒක නිසා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියන විශ්වාසයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තාට පස්සේ බදු යාන්ත්‍රණය රටේ නිෂ්පාදනය රටේ සේවා පැත්ත රටේ විදේශීය ආයෝජන යම්කිසි විදිහට සැලසුම් කළා ඉදිරියට ගෙනල්ලා මේ රට යම්කිසි හොඳ තැනකට ගේන්න ඉදිරි අවුරුදු 2-3-5 ඇතුළේ අපි සැලසුම් හදාගෙන ක්‍රියාත්මකව එමින් තියෙන මොහොතක්. ඉතින් ඒක නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලන්නේ විපක්ෂ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මෙන්න මේ විදිහට අර පුංචි කෑලි අල්ලගෙන ආණ්ඩුව විවේචනය කරන වෙනුවට මෙන්න මේ ඇත්ත සාධක දෙස ඔබගේ අවධානය යොමු කරන්න. එහෙම නැත්නම් ඇත්ත කරුණු දෙස ඇත්ත ආර්ථික ෆිගර්ද ආර්ථික කරුණු දෙස අවධානය යොමු කරලා රටේ ආර්ථිකය කුමන දෙසටද ගමන් කරන්න කියන දේ බලලා ඔබ පහුගිය කාලේ නේද ඔබ මෑතක මේ දේශපාලනයට සම්බන්ධ වුණ පුද්ගලයෝ නේ විපක්ෂයේ ඉන්නේ. අවුරුදු 76ක් තිස්සේ විනාශ කරපු දේශපාලන යාන්ත්‍රණයක් එක්ක අපි සති 6ක් එහෙම නැත්නම් මාස 2කට එහා
honorable member your time is up
මාස 2කට ආසන්න කාලයක් තමයි අපි මේ කාර්යභාරයේ නිරත වෙලා ඉන්නේ. ඉතින් ඒ සියලු දෙනාගෙම මේ සහයෝගය ඉල්ලමින් එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකය යම්කිසි හොඳ තැනකට ගෙන යන්නට අවශ්‍ය ප්‍රවේශය ඔබගේ පැත්තෙන්ද ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව ආසන් කරන ස්තුති නියෝජිත කතානායකතුමනි.